SBS live streams and podcasts are supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන් නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
ඔද හැමනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළබෙන්නේ. මේ මාර්තු මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නුදුටු සිනමාව විශේෂාංගය ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. මේ සඳහා අපිත් එක්ක අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වී සිටිනවා සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයබෝන් විදර්ශන සුබුදෑසනක්.
අයබෝන් නිපුන සුබුදෑසනක්.
හොඳයි, මේ මාසේ අපේ නුදුරු සිනමාවෙන් කතා බහ කරන්න යන්නේ මේ බයෝග්‍රාෆිකල් ත්‍රිලර් ෆිල්ම් එකක්, එහෙම නැත්නම් අපි කියනවා මේ චරිතාපදාන ත්‍රාස ජනක චිත්‍රපටියක් ගැන. මේ චිත්‍රපටය රචනා කරන්නේ, අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිස්ටෝෆර් නොලන් කියන 21 වෙනි සියවසේ විශේෂම ප්‍රධාන පෙළේ ඉන්න සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මේ සිනමාපටය මෑත කාලිනව ඔස්කා සම්මාන ඇතුළු සම්මාන රැසක් හිමි කර ගැනීමත් සිද්ධ වුණා. ඉතින් අද අපි කතා බහ කරන්න යන්නේ මේ වෙද්දි ප්‍රසිද්ධියක් දරන මේ ඕපන්හයිම කියන චිත්‍රපටිය ගැන. මේ ගැන කෙටියෙන් කිව්වොත්, දෙවන ලෝක සංග්‍රාම සමයේ උච්චතම අවස්ථාවේදී ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික අවි නිපදවීමට අදහස් කරන ඉතා රහසිගත මෙහෙයුමක් වෙන මැන්හැටන් ව්‍යාපෘතිය වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ කටයුතු වලට භෞතික විද්‍යාඥයෙක් වන ජේ රොබර්ට් ඕපන්හයිම කියන විද්‍යාඥයා බඳවා ගැනීම ඇමරිකාව සිදු කරනවා. ඉන් අනතුරු ඔහුට ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ලෙස්ලි ග්‍රෝව්ස් කියන පුද්ගලයා හමු වෙනවා. මේ දෙදෙනාම තීරණය කරන්නේ මේ ව්‍යාපෘතිය විශේෂයෙන්ම නිව් මෙක්සිකෝවේ ලොස් ඇලමෝස් කියන කාන්තාරයේ සිද්ධ කරන්න. මේ විද්‍යාඥයා රොබර්ට් ඕපන්හයිම නාසින් තමන්ගේ යුද කටයුතු ශක්තිමත් කරන්න කලින් තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න දිවාරයන් නොබලා රාජකාරී කටයුතු සිද්ධ කරනවා. කොහොම නමුත් අවසානයේදී මොහුට සිද්ධ වෙන්නේ තමන්ගේම මේ දිවාරය නොබලා සිදු කරපු කැපකිරීම් වල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න. ඒ තමයි විශේෂම කිව්වොත් මේ 1945 වසරේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට ඔහුගේ දායකත්වයක් එක්කුණු මේ පරමාණු බෝම්බ හෙලීමත් එක්ක. ඉතින් කොහොම නමුත් විදර්ශන, දැන් අපි දන්නවා මේ පෙන්වන්නේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයක් මේ චිත්‍රපටයේ නිරූපණය කරන්න. ඉතින් මේ ඓතිහාසිකමය දේශපාලනමය තේමාව කොයිතරම් දුරකට මේ සිනමා කෘතියට අධ්‍යක්ෂකවරය ඇතුළු පිරිස යොදාගෙන තියෙනවද? අපි එතනින් අපේ කතා බහ අද දවසේ පටන් ගමු.
ඔව් නිපුන, මම හිතන්නේ අපි ඒකම සලකුණු කරන්න ඕනේ. 2024 නිගේ පෙරේද තිබුණු ඔස්කා අකඩමි අවෝඩ් සම්මානවලදී මේ චිත්‍රපටිය සම්මාන 7ක් ලබා ගත්තා. අලින් සම්මාන 13කට නිර්දේශවල තිබිලා හොඳම චිත්‍රපටිය විදියටත්, හොඳම අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝෆර් නෝලන් විදියටත්, ඒකම හොඳම නළුවා විදියට කෙලියන් මර්ෆිට සම්මානට පාත්‍ර වුණා. ඒ අරින්න හොඳම සංගීතය, කැමරාකරණය සහ හොඳම සංස්කරණය කියන කාරණාවලටත් සම්මානට පාත්‍ර වුණා. මේ චිත්‍රපටිය මම හිතනවා මේ වසරේ ආපු ඉතාම තියුණුම චිත්‍රපටිය කියන එක විවාදයක් නැහැ කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද සම්මාන කවරක් වුණත් මේක මම හිතනවා විශිෂ්ට චිත්‍රපටියක්. විශේෂයෙන්ම මම හිතනවා අපේ ශිෂ්ටාචාරය, මානව ශිෂ්ටාචාරය, අපි ඉන්නේ දැන් ධනවාදී ශිෂ්ටාචාරයක් ඇතුලේ, බරපතල යුදමය අනාගතයක තමයි අපි ඉන්නේ. ලෝක විනාශය පිළිබඳ බරපතල සංශේක සැකයක අපි ඉන්නේ. තෙවැනි යුගයක සිනමාවේ තියෙන රාතිහාර්යන් සහ සිනමාව කියන ඉතාම විවේක සහගතව ඉතාම බුද්ධිමය පරිශ්‍රමයකින් කළ යුතු කාරණයක් කියන එකත් සිහිපත් කරන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ඇමරිකන් ප්‍රොමිතියස් කියන රොබර්ට් ඕපන්හයිම මත පදනම් වෙච්ච චරිතාපදානයක්. ඒ මත පදනම ආභාෂයක් තියෙනවා මේ චිත්‍රපටියට. චිත්‍රපටියේ මූලිකවම අපි දන්නවා මේක පැහැදිලිවම දෙවන ලෝක යුද්ධය සහ විශේෂයෙන්ම යුරෝපීය ලෝකයේ තුල නූතන විද්‍යාවේ ඇතිවන අලුත් හැරවුම් සහ අනිත් පැත්තෙන් ලෝකයේ දේශපාලනය තුල කොමියුනිස්ට් වාදයේ නැගීම, ඒකම අනිත් පැත්තෙන් ආර්ථික ව්‍යසනය නාසිවාදයේ නැගීම කියන ඉතාම කැළඹිලිකාරී යුගයක් මම හිතනවා ලෝකයේ පෞද්ගලික සේවසේ ඒ යුගයේ තරම් කැළඹිලිකාරී යුගයක් දේශපාලන මම හිතන්නේ ලෝක ශිෂ්ටාචාරයෙම නැති තරම් කියලා මම හිතනවා. ඉතින් ඒක පසුබිමේ තමයි මේ චිත්‍රපටියේ දිවෙන්නේ. චිත්‍රපටිය මූලිකවම ආරම්භ වෙන්නේ අපි කතා කළා වගේම විශේෂයෙන්ම හොබර්ට් ඔපන්හයිමර් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක ඉගෙන ගනිමින් ඉන්නවා. එතනින් පස්සෙ ඔහු ඒකන අතෘප්තියක ඉන්නේ. ඒ අතර ආචාර්ය උපාධිය ඔහු සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ඔහුට හුස්තල්ලන්තේදී ඔහුට හමු වෙනවා වර්නන් හයිසන්බර්ග් කියන ඉතාම ප්‍රකට විද්‍යාඥයා. ඒ මොහොතේ ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව යම්කිසි අලුත් ඒක අලුත් භෞතික විද්‍යා විෂය ඒකත් එක්ක පර්යේෂණ කරමින් ඉන්නකොට ඊට පස්සේ ඔහු ඒ ලබන අවබෝධය සහ ඒ සියල්ලත් එක්ක ඔහු නැවත කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇමරිකාවට නැවත එනවා. ඊට පස්සේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ ඔහුගේ ඉගැන්වීම ආරම්භ කරනවා. එතනින් පස්සේ ඔහුගේ ජීවිතය හැලහැප්පි මුත් මේ චිත්‍රපටියේ පෙන්වන ඔහුට විශේෂම කොමියුනිස්ට්වාදී මිත්‍රයන් සහ ආදරවන්තියක් මුණ ගැහෙනවා. කැතරින් කිටි කියන ඒ අරුණිය සමග විවාහ වෙනවා. ඒකම ඔහුට සම්බන්ධතා තියෙනවා කොමියුනිස්ට් සහ මනෝවිද්‍යාවත් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ජීන් ටැට්ලොක් කියන තරුණිය සමග අවසානයේ සීදී නසා ගන්නවා. එක පැත්තක අපිට පෙන්වනවා ඔපන්හයිමර්ගේ තියෙන අපි කියනවා ස්ත්‍රීලෝලි ඒ කැළඹිල්ල සෞගේ පෞල් ජීවිතයේ තියෙන ඒ අර්බුදයත් අපිට පෙන්වනවා. ඒකම මම හිතන චිත්‍රපටයේ මූලිකම දේ තමයි 1938 දී තමයි න්‍යෂ්ටික විකණ්ඩණය කියන එකට න්‍යෂ්ටික ගැටුම යතර වෙන ඒ අභ්‍යන්තර ගැටුම පිළිබඳ කරන පර්යේෂණයක් විශේෂම ජර්මනියේ 1938 වෙනකොට කරනවා. ඒක ඉතාම බරපතල එකක්. මොකද නාසිවාදී විසින් ලෝකයේ විශේෂම යුරෝපය යටත් කරගනිමින් හිට්ලර්ගේ ව්‍යාපෘතිය ජයග්‍රහණය කරමින් යන කාලේ එතකොට මෙන්න මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නව සොයා ගැනීම කරන ඉතාම දක්ෂ විද්‍යාඥයව හයිසන්බර්ග් ඒ වෙනකොට ජර්මන් නාසි විද්‍යා පර්යේෂණ වලට උදව් කරමින් තිබෙනවා. ඒකත් එක්ක ඔපන්හයිමර්ට බියක් ඇති වෙනවා. පැහැදිලිවම මේ පරමාණු බෝම්බේ අතදා බැලීම ජර්මනිය විසින් කළොත් ඒක පරපතල විනාශයක් වෙන්න පුළුවන් කියන එක තමයි උට තියෙන්නේ. ඊට පස්සේ 1942 දී මේ නිකුත් කිව්වා වගේ මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ වෙනවා. ඔහුට ඒ සම්බන්ධයෙන් ආරාධනා කරන කර්නල් රෙස්ලී ග්‍රෝස් කියන පුද්ගලයා කර්නල් වරයා. එතනින් පස්සේ තමයි මේ රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා බවට ඔපන්හයිමර් පත් වෙනවා. ඊට පස්සේ පැහැදිලිවම අර නාසීන් හයිසන්බර්ග්ගේ මූලිකත්වයෙන් වෙන ඒ නාසීන්ගේ පැමිණීමට බියෙන් එය විසින් වෙන්න පුළුවන් විනාශයට ප්‍රතික්‍රියාවක් විදිහට මොවුන් උත්සාහ කරනවා. ඉතාම වේගයෙන් නාසීන්ට කලින් මේ පර්යේෂණය කරන්න එතනදී විශාල විද්‍යාඥයන් ප්‍රමාණයක් ඔපන්හයිමගේ මූලිකත්වයෙන් එකතු වෙනවා. රබි, ඒකම එඩ්වර්ඩ් ටේලර්, ඒකම හාන්ස් බෙතේ වගේ සමන්විත කණ්ඩායමක් එක්කෙනවා. ඒකම චිකාගෝ විශ්වවිද්‍යාලයේ ඉන්න තවත් විද්‍යාඥයන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. ඒකම ඒ අතර මේ එඩ්වර්ඩ් ටේලර් කියන චරිතය මේ චිත්‍රපටයේ වැදගත්. මොකද ටේලර් කියනවා පරමාණුක මේ කියන විකණ්ඩනය නැත්නම් පිපිරීම ඇතුලේ අපේ පෘථිවියේ වායුගෝලය ඇවිලිලා යන්න පුළුවන්. ඒක ඇවිලිලා ලෝක විනාශය දක්වාම ධාම ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ කියන එක මොහු කියනවා. නමුත් ඔපන්හයිමර්ට ඒ පිළිබඳව තියෙන යම් ගැටලුකාරීත්වය නිසා ඇල්බර්ට් අයින්ස්ටයින්ව හම්බෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා එහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ කියන කාරණේ ඇල්බර්ට් අයින්ස්ටයින් මතු කරනවා. ඒකත් එක්ක අර ටේලර්ට තිබ්බ විචිකිච්ඡාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකම ටේලර්ගේ උමනාවක් තියෙනවා හයිඩ්‍රජන් බෝම්බයක් හදන්න. ඒ හයිඩ්‍රජන් බෝම්බයක් හදන ඒ අරමුණටත් ඔපන්හයිමර් එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ටේලර් මේ රසායනාගාර කමිටුවෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔපන්හයිමර් උත්සාහ කළා ඔහු රදෝ ගන්නවා. කොහොම හරි මේ බෝම්බේ පර්යේෂණය අවසානයේ අපිට ඒකට කියනවා මේ ට්‍රිනිටි ටෙස්ට් එක කියලා. ඒ කියන්නේ ත්‍රිමූර්තියේ පර්යේෂණය කියන එක සිද්ධ කරලා ඒ විනාශය අපිට මේ චිත්‍රපටියේ පෙන්නනවා. ඒක කොයිතරම් බීසුම් අවස්ථාවක්ද කියලා ඔවුන් ඒක කාන්තාරයක ඉතාම වැලි පොළවක පර්යේෂණය කරගන්නවා. එහි විසින දූවිලි, එහි ඇතිවන ගිනියම් වලාකුළු මේ සියල්ලත් එක්ක මේ මම හිතන ප්‍රේක්ෂකයා පවා ඒ අත්දැකීම විඳිනවා. හරියට කිව්වොත් හිරෝෂිමා නාගසාකි වලට එල්ල කරන බෝම්බ ප්‍රහාරය චිත්‍රපටිය පෙන්වන්නේ නැති වුණත් මේ පර්යේෂණය පෙන්වන අවස්ථාව මම හිතනවා ප්‍රපතල විනාශයක ඒ ඛේදයේ අනතුරු අපට පෙන්වනවා. එතනින් පස්සේ මේ බෝම්බේ නිෂ්පාදනය කළත් අවසානයේ බෝම්බය පරමාණු බෝම්බේ අයිතිය එකින් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහුගේ කොටස එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ ඇමරිකානු ගවර්න්මන්ට් එක ඇමරිකානු මිලිටරි රජය තමයි මෙහි භාරකාරත්වය ගන්නෙ. විශේෂම ජනාධිපති හැරිය ස්ට්‍රූමන් තීරණය කරනවා හිරෝෂිමාවට විශේෂම ජපානයට බෝම්බ දාන්න. ඒ වෙනකොට හිට්ලර්ගේ නාසි ව්‍යාපෘතිය පරාජය වෙලා හිට්ලර්ගේ ඒ භූමිකාව අවසන් වෙලා යටත් වෙලා ජර්මනිය යුද්ධයෙන් පරාජය වෙලා තියෙන නමුත් ජපානය තමන්ගේ ආධිපත්‍යය දිගින් දිගටම දෙවන ලෝක යුද්ධය ඇතුළේ පතුරවමින් යනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජපානයේ හිරෝෂිමා නාගසාකී වලට මේ බෝම්බ දෙක හෙලනවා. ඒක බරපතල විනාශයක් ඇති කරනවා. ලක්ෂ දෙකකට වඩා ජනතාව සාමාන්‍ය ජනතාව මිය යනවා. ලක්ෂ ගණනකින්ට වඩා අදාකාලික ආබාධ පිළිකා රෝග ඇතිවෙන බරපතල ව්‍යසනයක් ජපානයමත් ඇවිත් වෙනවා. මේ වරදකාරී හැඟීම ඕපන්හයිමට වද දෙනවා. ඕපන්හයිම එතනින් පස්සේ ට්‍රූමන් හම්බෙනවා, උත්සාහ කරනවා මේක පිළිබඳව මේ විශේෂම න්‍යෂ්ටික පර්යේෂණවල කාරණේ අවසන් කරලා න්‍යෂ්ටික අරුණු පිළිබඳ ගෝලීය සම්මුතියකට යන්න ඕන කියන අදහස ඔහු දරනවා. නමුත් ඒ ව්‍යසනයෙන් පස්සේ ඔහු ජනාධිපති ට්‍රූමන් හම්බෙන්න ගියත් ට්‍රූමන් ඔහු ඉතාම කෝපයෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඔහු එක් අවස්ථාවක කියනවා, ඔබනහයිම කියනවා මගේ අතේ ලේගය ඇවිලා කියලා දැන ඇලෙනවා කියලා. එතෙන්දී ජනාධිපතිවරයා ඔහුට ලේන්සුවක් දික් කරනවා අත පිහිද ගන්න කියලා. ඔහුට කියන මේ අනිත් ජනාධිපතිවරයා ඔහුගේ ලෙල්ඩාරින්ට කියනවා මේ අඬන බබාව නැවත අට මුණ ගැසන්න එපා කියලා. ඒක අපිට කියවෙන්නේ ඒක ඕපන්හයිමර්ගේ ඒ නිර්මාණාත්මක විද්‍යාත්මක උවමනාව ඔහු කළේ ඉතාම බිහිසුණු වැඩක්. නමුත් ඒ වැඩේ පිළිබඳ අයිතිය සහ ඒක හැසිරවීමේ ඊට පසු කරන්න ඕන ක්‍රියාවලිය තවදුරටත් ඔහුට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු එක්සත් ජනපද පරමාණුක බලශක්ති කොමිසමක උපදේශකයෙකු වෙනවා. නමුත් ඕපන්හයිමර් එක්ක අතභේදයක් ඇති වෙනවා. විශේෂම ලුවිස් ස්ට්‍රවුස් කියන ඒ චරිතය ඔහු තමයි AEC විශේෂම අර කිව්ව එක්සත් ජනපද පරමාණුක බලශක්ති කොමිසමේ සභාපතිවරයා. ඔහුට තියෙනවා ගැටලුවක්. පළවෙනි එක තමයි ඕපන්හයිමර් එක්ක තියෙන ප්‍රධාන ගැටම තමයි අර ටේලර්ගේ හයිඩ්‍රජන් බෝම්බය. ඒක නිර්මාණය කිරීමට ඕපන්හයිමර් එකඟ නොවීමට නිසා ලුවිස් ස්ට්‍රවුස්ට ඔහු ගැන විරෝධයක් තියෙනවා. මොකද ලුවිස් ස්ට්‍රවුස් ඉන්නේ හයිඩ්‍රජන් බෝම්බයක් හැදිය යුතුයි කියන එක. අනිත් පැත්තෙන් සෝවියට් සමූහාණ්ඩුවත් එක්ක යම්කිසි සම්මුතියකට යම්කිසි සාකච්ඡාවකට යන්න ඕනේ කියන එකත් ඕපන්හයිමර් මතු කරනවා. අපි දන්නවා සෝවියට් සංගමය එතකොට කොමියුනිස්ට් ඉතාම කොමියුනිස්ට් ව්‍යාපාරය ඉතාම බලවත් තියෙන කාලයක්. ඇමරිකානු මැකාති යුගය කොමියුනිස්ට් විරෝධී ඇමරිකානු රජයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඕපන්හයිමර්ගේ මේ ඇසිරීම සහ එක්කම ඕපන්හයිමර්ට කොමියුනිස්ට් අතීතයක උරුමකමක් තියෙන ඔහුගේ බිරිඳ කොමියුනිස්ට්, ඔහුගේ ඥාතීන් කොමියුනිස්ට්වාදීන්. ඒ නිසා මේ සියල්ලත් එක්ක සහ අර ලුවිස් ස්ට්‍රවුස්ද ඕපන්හයිමර් සමග තියෙන වෛරය සහ යම්කිසි විරෝධතාවය මත ඕපන්හයිමර්ට විරුද්ධව ස්ට්‍රවුස් ජම්මාකාරයකට ඔහුව පරීක්ෂණ ලක් කරන ආරක්ෂක විභාගයක් රාජිකත්ව සංවිධානය කරනවා. ඒකෙදි පක්ෂ කරන්නේ ඕපන්හයිමර්ගේ ඇමරිකන් පක්ෂපාතිත්වය ගැන. එතෙන්දී විශාල නඩු විභාගයක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒකම ඕපන්හයිමර්ගේ අතීත කොමියුනිස්ට් බැඳීම් මෙතෙන්දී පරීක්ෂා කරනවා. ඒකම ඔහුගේ ඕපන්හයිමර්ගේ සහචරයන් සහ ඒ හිටු පැරණි සගයන්ගේ සාක්ෂි ගැඳවනවා. ඒ සාක්ෂි මේ නඩු විභාගයේදී විකෘතියට ලක් කරනවා. ඒකම ඕපන්හයිමර්ගේ භාර්යාව කැඳවල අයවත් ප්‍රශ්න කරනවා. ඉතින් මේ සියල්ල මැද්දේ උත්සාහ කරනවා ස්ට්‍රවුස්ගේ මූලිකත්වයෙන් ඕපන්හයිමර්ගේ කීර්තිය පරමාණු බෝම්බේ පියා කියලා ලැබෙන තුරු කීර්තිය අවමානටපත් කිරීමක් මෙතෙන්දී සිද්ධ වෙනවා. අපි අවසාන වශයෙන් මේ කාරණේ හෙලි කරගන්න පුළුවන් වෙනවා. මේක ඇත්තටම යම්කිසි ස්ට්‍රවුස් හවී ස්ට්‍රවුස්ගේ උවමනාවට වෙච්ච එකක් කියලා හිල් කියන විද්‍යාඥයාගේ මූලිකත්වයෙන් ලිදරව් කරනවා. මේක ඔහුගේ අරමුණුට වෙච්ච එකක්. ඒ නිසා මේක සම්දර්ශනයක් කියලා එතෙන්දී මේ නඩු විභාගය අවසන් වෙනවා. නමුත් ඔහුගේ අර අපි පරමාණුක ඒ පර්යේෂණයට අදාළ වෙන නිසා පරමාණුක ඉදිරි කටයුතු වලට අවශ්‍ය වෙන නිෂ්කාෂණ බලය ඕපන්හයිමර්ගෙන් අයින් වෙනවා. චිත්‍රපටය අවසන් වෙනකොට අපිට පෙන්නනවා මේ මහා ඡේදය කරපු මේ මහා විනාශය කළාට පස්සේ මේ විනාශය සම්බන්ධයෙන් ඔහු අයින්ස්ටයින්ව හම්බෙනවා. අයින්ස්ටයින් කියනවා චිත්‍රපටය අගභාගයේදී, අපි දන්නවා මේ පරමාණුක දාම ප්‍රතික්‍රියාව පරමාණු බෝම්බයක දාම ප්‍රතික්‍රියාව ගැන සංවාදයේ කවරක් වුණත් මේ ඇති වෙලා තියෙන පරමාණුක බලය පරමාණු බෝම්බ පිළිබඳ කාරණය ඉදිරියේදී පරමාණුක අවි පිළිබඳ තරඟයකට මුළු ලෝකෙම ඇදලා ගන්නවා. ඒ විනාශය කරා ලෝකේ අරන් යනවා කියන ඒ කාරණේ අයින්ස්ටයින් සහ ඕපන්හයිමර් අතර ඇතිවෙනවා. චිත්‍රපටය අවසන් වෙන්නේ ඒ විමතිය, ඒ කලකිරීම, ඒ තිගැස්ම, ඒ පසුතැවීමත් එක්ක. මේ විශේෂම මානව ශිෂ්ටාචාරයට බරපතල විනාශකාරී බෝම්බ අත්දැකීමක් අරන් ආපු ඕපන්හයිමර් ඇස් දෙක පියා ගන්නවා. විශාල බෝම්බ සද්දයක් වගේ මහා නාදයක් අපිට ඇහෙනවා. එකපාරට ඇස් ඇරෙනවා. ඒකත් එක්කම චිත්‍රපටය අවසන් වෙනවා. මම හිතන්නේ අපිට පෙන්නනවා ලෝකයේ විද්‍යාත්මක චින්තනයේ ආපු දුරක් තුළ කීර්තිමත් චරිතයක් බවට පත්වෙච්ච මිනිස්සෙක් අවසානයේ මේ විද්‍යාවේ දියුණුව තුළ මනුෂ්‍ය වර්ගයා මත, මනුෂ්‍යයාගේ ලෝක අනාගතය මත විනාශයක් ඇති කිරීමේ ඒ වරදකාරී ආත්මීයත්වයේ ගැටලුව අපිට මතු කරමින් මේ චිත්‍රපටිය අවසන් වෙනවා.
ඔද මේ අධ්‍යක්ෂකවරයාගේ මේ සිනමාකෘතිය වගේම සිනමා තාක්ෂණය සහ රංගන කටයුතු මේ චිත්‍රපටියට කොයි තරම් දායකත්වයක් සපයනවද? ඒ ගැනත් කෙටියෙන් සඳහන් කරමු විදර්ශන.
පළවෙනිම කාරණේ මම හිතන්නේ මේ චිත්‍රපටියේ තියෙන තාක්ෂණික කාරණා. දැන් මේකේ පරමාණු බෝම්බය සහ පරමාණු බෝම්බයේ පසුපසට තියෙන භෞතික විද්‍යාත්මක කාරණා මේ චිත්‍රපටියේ දිගටම තියෙනවා. ඉතින් මම හිතන්නේ චිත්‍රපටිය එක්තරා විදිහක මේකේ ඉන්නවා නීල් බෝර් චරිත, හයිසන්බර්ග් ලයින්නවා මේකේ අපි දන්න විද්‍යාත්මක දියුණු ඉහළම චරිතය නිසා චිත්‍රපටිය තුල මේ විද්‍යාත්මක පර්යේෂණ නැත්නම් භෞතික විද්‍යාව ක්වොන්ටම් ෆිසික්ස් මේ සියල්ල සෑහෙන්න භාවිතා කරලා තියෙනවා. නමුත් ඒකම ක්‍රිස්ටොෆර් නෝලන් අපි දන්න තරමින් මේක අර පරිගණක හරිගණක දත්තමය අත්දහ බැලීමේ සිනමා කෘතිය කරන්න ඌ විතර උනන්දු වෙලා නැහැ. වෙනකොට ඔහු ඊටම අදාළ පර්යේෂණ තමයි කළා තියෙන්නේ. අපි දන්නවා මේ පරමාණු බෝම්බය නිර්මාණය වීම පිළිබඳවත් මේ චිත්‍රපටිය ඇතුලේ භෞතික විද්‍යාව සහ ලෝකය අතර සම්බන්ධය අපිට චිත්‍රපටිය පෙන්වනවා. දැන් චිත්‍රපටිය ආරම්භ වෙන අවස්ථාවේ අපිට පෙන්වන්නේ වතුර ජලාශයකට වැටෙන තරංග. ඒ තරංග ක්‍රමයෙන් තව තරංග බවට පත් වෙලා විසරණය වෙන එක. ඉතින් මේ චිත්‍රපටියේ ඒ කාරණා විද්‍යාවට අදාළ කාරණා මම හිතනවා චිත්‍රපටිය තුළ ඉන්ද්‍රිය කොටසක් විදියට තියෙනවා. දැන් උදාහරණයක් දැන් පරමාණු බෝම්බයක් ඇති වෙන්නේ පැහැදිලිවම න්‍යෂ්ටික විකණ්ඩණයකින්. ඒකේ තේරුම තමයි පරමාණුවක් ඇතුළේ ඒක රාශි වෙලා තියෙන ශක්ති නිදහස් කිරීමේ ක්‍රියාවලියක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඒක ඉතාම දැඩි වේගයෙන් සිදුවන පරමාණු ගැටීමක් හරහා පරමාණු බෝම්බය ඇතුළේ ඒ ඉබිරීම සිද්ධ වෙනවා. එතකොට පරමාණු බෝම්බයක තියෙනවා යුරේනියම් කෝ එකක්. එතකොට ඒකට දැවැන්ත යුරේනියම් ප්‍රහාරයක් එල්ල වෙලා තමයි අර කෝ එකේ තියෙන පරමාණුක න්‍යෂ්ටිකවල සංයුතිය පරිවර්තනය වෙලා එකිනෙක විකණ්ඩණය වෙන් වෙන්න ගන්නෙ. ඒකදී ඉතාම බලවත් තාපයක් ශක්තියක් නිකුත් කරනවා. ඒ කියන්නේ නිදහස් නියුට්‍රෝන එළියට නිකුත් කරනවා. ඊට පස්සේ අර නිදහස් නියුට්‍රෝන ආයේ පරමාණුක න්‍යෂ්ටික ගැටිලා ආපහුවේ ප්‍රතික්‍රියාව සිදු කරන එකයි යම් සිද්ධියක ධාම ප්‍රතික්‍රියාවක්. රයිට්. ඒ කියන්නේ ධාමයක් වගේ එක දිගටම තියත් වෙන. එතකොට න්‍යෂ්ටික බෝම්බයක වෙන්නේ මෙන්න මේ අපි කියන චේන් රියැක්ෂන් එක. ඒ නිසා මේ කාරණය මම හිතනවා චිත්‍රපටියේ රූපමය විදියට ඒ අවස්ථා විටින් විට මතු කරනවා. ඒ කියන්නේ ඔහු ලබන ඕපන්හයිම ලබන ඒ විද්‍යාත්මක අධ්‍යක්ීම හයිසන්බර්ග් හම්බෙලා ලබන ඒ විද්‍යාත්මක චින්තනය මේ මම කිව්ව පරමාණුක බෝම්බුවක අභ්‍යන්තර චලනය මේ සියල්ල චිත්‍රපටියේ විශාල කොටසක් විදියට මම හිතනවා ඈත මම සිනමා කෘතියක දැක්ක විශාලම ප්‍රමාණයක් මේක කරමින් තිබෙනවා. ඒකම කිලියන් මර්ෆිගේ රංගනය තාම ඒ කියන්නේ ඔහුට පළමු ඔස්කා සම්මාන ලැබෙච්ච අවස්ථාව ලීකි බයින්ඩර්ස් වල අපි ඔහුව කලින්ම දැක්කා පාතාල නායකයෙක්ගේ චරිතයක් ඉතින් ඒකම පාතාල රංග පරාසයක් තියෙන චරිතයක්. ඉතින් මම හිතන ඕපන් නයිමගේ තියෙන සංකීර්ණතාවය මේ චරිතය විසින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඒක ඉතාම හොඳ හංගන අවස්ථාවක්. අපි හිතන්නේ ඔහු එක්තරා විදියක ඔහු කොමියුනිස්ට්වාදියෙක් විදියට නැත්නම් දේශපාලන හරිචයක් සහිත කෙනෙක් විදියට හැසිරෙන විදිය. ඒකම ඉතාම මිලිටරි අර මේ ඇමරිකන් මිලිටරි මේකට අහුවෙලා එහි නියෝජිතයෙක් විදියට හැසිරෙන ආකාරය. ඒකම ආදරවන්තයෙක් විදියට ඒකම විවාහ ජීවිතය අසාර්ථක වෙච්ච චරිතයක් විදියට හැසිරෙන එක. මම හිතනවා මේ සියල්ල ඉතාම හොඳින් මම හිතනවා ඉදිරිපත් කරනවා. ඒකම අනිකුත් සෙසු චරිත මේ සියල්ලන්ම මම හිතනවා සායනල් වගේ චරිත ඒකම මේ සියලුම දෙනා චිත්‍රපටියේ වර්ණවත් කමල. මම හිතනවා මේ චිත්‍රපටියේ තියෙන සංගීතමය මැදිහත් වීම ඒක චිත්‍රපටියට විශාල ආලෝකයක් එකතු කරනවා. අනිත් පැත්තෙන් ඉතාම ඉක්මන් සංස්කරණයන් සහ මේ සිනමා කෘති ආඛ්‍යානයත් එක්ක බැඳෙන ඒ සංස්කරණයන්. මොකද අපි දන්නවා චිත්‍රපටියේ තියෙන විද්‍යාත්මක ප්‍රකාශනයන් ඒකම විද්‍යාත්මක ප්‍රකාශනයන්ට අදාළ ස්ෆෝටනයන් ශබ්දයන් මේ සියල්ල මම හිතනවා සිනමාවේ රංග භූමිකාව වගේ මතුවෙන ආකාරයෙන් මේ චිත්‍රපටිය කළා තියෙන එක එක යම් යම් අඩුපාඩු කතා කරන. නමුත් මම මෑත දැක්ක මම හිතනවා නිකුණ ඒ කියන්නේ හැම අතින්ම හරාත්මක අදහසක් මත පිහිටා නිර්මාණය කරගත්ත චිත්‍රපටියක් සහ සිනමාත්මකය ඉතාම තියුණු විදිහට පරිශ්‍රාත්මක භාවිතා කිරීමකට උලන්දු වෙච්ච චිත්‍රපටියක් කියලා මම හිතනවා.
ඔව් අපි බොහෝ දේවල් කතා කරා මේ ඔපෙන්හයිමර් කියන සිනමාපටය සම්බන්ධයෙන්. දැන් මේ සිනමාපටය මේ වෙද්දී විශේෂම විදර්ශන මත ගැටුම් වලට තුඩු දීලා තියෙනවා. ඒ වගේම මේ අතරතුරේ කොහොම නමුත් සම්මාන රැසකුත් අපි කතා බහ කළා වගේ ලබාගෙන තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා අතරතුරේ විදර්ශන දැන් අද දවසේදී ලෝකයේ තියෙන මේ සමාජ දේශපාලනිකමය ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපිට වටහා ගන්න මේ චිත්‍රපටයෙන් කොයිතරම් දුරකට දායකත්වයක් ලබා දීලා තියෙනවද අවසාන වශයෙන් ගැන සඳහන් කරමු.
ඔවුනිපුණ මම හිතන්නේ අතිශය වැදගත්. අපි දන්නවා දැන් මේ වෙනකොට යුරෝපීය ඇමරිකානු රජයන් විශේෂයෙන්ම මිලිටරියේ රජයන් ආණ්ඩු ප්‍රතිපත්ති මත ඇතිවන මිලිටරිය අපි දකිනවා ගාසා තීරයේ ඇතුළු පලස්තීන ජනතාව මතට එල්ල කරලා තියෙන බිහිසුණු සංහාරය කියන්නේ කිසිදු මානුෂීය මූලධර්ම සියල්ල උල්ලංඝනය කරමින් මානව අයිතිවාසිකම් සියල්ල පිළිබඳව තිබ්බර අවම කොන්දේසි පවා විනාශ කරමින් අපිට නිරන්තරයෙන් දක්නට ලැබෙන කුඩා දරුවන් ඝාතනය කරමින් බෝම්බ දමමින් මහා විනාශයක් ඇතිකරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දැක්ක ඉරාකේ, ඇෆ්ගනිස්තානයේ මේ කලාපය පුරාම, විශේෂම මැද පෙරදිග සහ පෙරදිග කලාපය පුරාම ඇමරිකානු යුරෝපීය මේ අපි කියන යුදමය, බෝම්බ සහ අවියායුධ වලින් කරන මේ සංහාරයක් අපිට දකින්න ලැබෙනවා. අපිට මම හිතන්නේ මේ චිත්‍රපටිය අපිට මේ චිත්‍රපටිය අර්ථය නිශ්චිතවම සන්දර්භගත කරන්න පුළුවන් මේ සත්‍යය තුළ මේ විද්‍යාත්මක දැනුම. විද්‍යාත්මක දැනුම කියන්නේ ඉතාම වැදගත් දෙයක්, මේ ලෝකය පරිවර්තනය කිරීමට හේතු වෙච්ච දැනුමක්. එතකොට මේ දැනුම කොහොමද ඇමරිකන් යුරෝපීය මිලිටරි බලය විසින් පාවිච්චි කළේ මිනිසුන් සංහාරය කරන්න, ලෝකයේ ආධිපත්‍ය පතුරවන්න කියන එකේ ඉතාම ඛේදජනක අතීතයක්, උප්‍රකට අතීතයක් අපිට මේ චිත්‍රපටියෙන් නිශ්චිතවම මතක් කරනවා. දැන් සල්ලව කිව්වොත් අද වෙනකොට ඇමරිකානු යුරෝපීය ලෝකයේ විසින් කරමින් තිබෙන යුදමය ක්‍රූර ආක්‍රමණයන්ගේ මුල්ම ආරම්භක අවස්ථාවක් මේ චිත්‍රපටියෙන් අපිට පෙන්වනවා. ඒ කියන්නේ පරමාණු බෝම්බයක් හදලා, ඒ පරමාණු බෝම්බය හැදීමට විද්‍යාත්මක චින්තනය භාවිතා කරලා, ඒකම ජපානය ඇතුළු පෙරදිග කලාපය පිළිබඳ කිසිදු අදහසකින් තොරව ඒ සාමාන්‍ය ජනතාව සංහාරයකට පත් කරන්න කිසිදු කිරිකිතයක්, බයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී කිසිදු මූලධර්මයක් නොසලකා ඒ කරපු ව්‍යසනය මම හිතනවා අද දවස ඇමරිකන් යුරෝපීය මේ මිලිටරි ආණ්ඩු හැසිරෙන විදිය, ඔවුන්ගේ යුදමය ආක්‍රමණයන් වල බිහිසුණුකම, ඔහු කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන අයද, ඇමරිකන් යුරෝපීය මෙම ආණ්ඩු කොයිතරම් විද්‍යාත්මක චින්තනය සමාජයේ යහපත, නැත්නම් සමාජ ලෝක පැවැත්මේ අනාගතය වෙනුවෙන් කොයිතරම් කළමනාකරණය කරගන්නේ නැතුව එය ලෝකය විනාශ කිරීමේ දිහාවට, අවිතරණයක් දිහාවට, න්‍යෂ්ටික යුදමය අනාගතයක් දිහාවට මේ ලෝකය ගෙනියනවද කියන එකට මම හිතනවා මේ චිත්‍රපටය අයින්ද්‍රීය උදාහරණයක් සපයනවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය බලන හැම මොහොතක් පාසාම අපිට මතක් වෙන්නේ අද දවසේ මේ ලෝකයේ බෙදීම සහ විශේෂ මුතුරු වර්ධ ගෝලයේ මේ බලවත් රටවල් විසින් අපවැනි රටවල් විනාශයට, අත්අඩංගුවට සහ යුදමය සංහාරයට ලක් කරමින් තිබෙන ආකාරය මම හිතනවා ඉතාම උත්ප්‍රාසජනක විදිහට මේ චිත්‍රපටිය විසින් ඉඟි කරනවා කියලා.
ඔද අපි මෙවර නොදුටු සිනමා විශේෂාංගයෙන් සාකච්ඡා කළේ ඔපන්හයිම කියන ඉංග්‍රීසි සිනමා කෘතිය සම්බන්ධයෙන්. මේ විචාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. එවනම් අපි මේ මාසයට මේ විශේෂාංගයෙන් සමුගන්නවා. අපි ලබන මාසයේ තවත් සුවිශේෂී වූ සිනමා කරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකුත් එක්ක නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.
ලොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකි.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.